අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අදත් අපි ආවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පාඩමත් අරගෙන ඔබේ ගෙදරට රුහුණු ගුරු ගෙදර රේඩියෝ පාසලින්. ඉතින් දුවේ පුතේ, අපි කලින් දවසේ කතා කරපු දේවල් ගැන මතක් කරගනිමුද? ඔව්, මෙහියුම් පද්ධතිය කියන මාතෘකාව යටතේ මෙහියුම් පද්ධතිය විසින් සපයන උපයෝගීතා වැඩසටහන්. අන්න ඒ මාතෘකාව යටතේ අපි ගිය සතියේ කතා කළා පංගු බෙදීම, ආකෘතිකරණය, ප්‍රතිභාගීකරණය පිළිබඳව. ඉතින් දුවේ පුතේ, මගේ දූල පුතාලා කෙටි සටහන සකස් කරගන්න ඇති කියලා මම හිතෙනවා. අද පාඩම ඉදිරිපත් කරන්න ඕගොල්ලත් එක්ක එකතු වෙන මම අකුරැස්ස මහාවිද්‍යාලයේ නදී කාවීරසිංහ ගුරුතුමිය. මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කවිෂ්ක කල්හාර පුතණුවන්. ඉතින් දුවේ පුතේ, අපි මතක් කරගත්තා වගේම මේ මෙහෙයුම් පද්ධතිය කියන මාතෘකාව යටතේ අපි අද කතා කරන්න යන්නේ ගොනු පද්ධති හඳුන්වා දීම. ගොනුවක්, ගොනුවක් කියන්නේ මොකද්ද? අපි කලින් දවසෙත් ඒක මොකද්ද කියන එක අවබෝධ කරගත්තා. අපි යෙදුම් මෘදුකාංගයකින් සකස් කරගන්න ෆයිල් කියලා අපි හඳුන්වන්නේ, අන්න ඒක තමයි ගොනුවක් විදිහට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ සරලවම. ඒ වගේම විශාල දත්ත ප්‍රමාණයක් තැන්පත් කරන්න, කෙටි කාලයකින් නැවත ලබා ගන්න පහසුකම් සලස්වන යන්ත්‍රයක් නෙමේ පරිගණකය. ඉතින් මගේ දූල පුතාලා ගොනු ආකෘති නැත්තම් ගොනු වර්ග රාශියක් දැකලා තියෙනවා. ඒ වගේම ගොනු බහලු, ඒ කිව්වේ ගොනු රාශියක් හෝ තවත් ගොනු බහලුම් හෝ ඇතුළත් කරලා සකස් කරලා තියෙන ඒකකයකට තමයි අපි කියන්නේ ගොනු බහලුම් කියලා. මෙන්න මේවා පිළිබඳව ප්‍රායෝගික භාවිතයේදී නම් මගේ දූල පුතාලා හොඳින්ම දන්නවා. පරිගණකවල භාවිතා වෙන සෑම ගුණුවක්ම කොටස් දෙකකින් සමන්විතයි. ඒ තමයි ගොනු නාමය සහ ගොනු දිගුව, ෆයිල් නේම් ඇන්ඩ් ෆයිල් එක්ස්ටෙන්ෂන්. මෙහියුම් පද්ධතියක් මගින් ගොනුවේ දිගුව පරිශීලකයාට දර්ශනය නොවන ආකාරයෙන් පවත්වාගෙන යනවා. අන්න එහිම වෙලාවට අපිට පුළුවන් මේ ගොනුවේ දිගුව බලාගන්න මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරන්න. මගේ පුතත් මාත් එක්ක මේ ක්‍රියාකාරකම කරමුකෝ. ස්ටාර්ට් කියන තැනට ගිහිල්ලා කොන්ට්‍රෝල් පැනල් එකට යන්න. කොන්ට්‍රෝල් පැනල් එකේ ෆෝල්ඩර් ඔප්ෂන්ස්, ෆෝල්ඩර් ඔප්ෂන්ස් වලට ගියාම පේන්න තියෙනවා view කියලා. මෙන්න මේ view කියන තැන ක්ලික් කරාම hide extensions for known file types කියලා තියෙන තීරුවේ වම් අත පැත්තේ තියෙන හරි ලකුණ ඉවත් කරන්නකෝ. ඔය ටික එක අයින් කරන්න. දැන් ඕකේ කියන එක ක්ලික් කරන්නකෝ. ඔව්, දැන් මගේ දූල පුතාලට පරිගණකයේ ඩිස්පීසී ගිහිල්ලා ඩොකියුමන්ට්ස් වලට ගියාම උගුල්ලන්ගේ තියෙන ෆයිල්ස් වල ඩොට් එකක් තියලා දකුණු අත පැත්තට තවත් නමේ කොටසක් වගේ දක්නට ලැබෙනවා. ඔන්න ඕකට තමයි පුතේ අපි කියන්නේ ගොනු දිගුව කියලා. වම් අත පැත්තේ ගොනු නාමය, දකුණු අත පැත්තේ ගොනු දිගුව.
ටීචර්, මේ වගුව තියෙන ක්‍රියාකාරකම මොකක්ද ටීචර්? ටීචර්, මේ වගුව තියෙන ක්‍රියාකාරකම මොකද්ද? ගොනුවේ දිගුව, ගොනුවේ වර්ගය කියලා.
ඔව්, දැන් මගේ පුතාට කියන දේ හොඳින් ඇහින්න ඇතිනේ. මම කිව්වා ගොනු දිගුව බලා ගන්න ආකාරය. ඉතින් දැන් මේ තියෙන්නේ ගොනු දිගු කීපයක්. ඒ ගුණු දිගු වර්ගය හොඳින් හඳුනාගෙන ගුණු මේ වර්ගය ඉදිරියෙන් ලියන්න තමයි මේ ක්‍රියාකාරකමේ දීලා තියෙන්නේ. මම දීලා තියෙන පළවෙනි ගුණු දිගුව තමයි exe. මොකද්ද පුතා ගුණු වර්ගය?
Executable teacher.
හරියට හරි. ඊළඟට docx.
Word.
ඊළඟට docx docs කියලා ගුණු දිගුව දීලා තියෙනවා. මොකද්ද පුතා ගුණු වර්ගය?
Word.
හරියටම හරි. ඊළඟට xlsx. අන්න ඒ ගුණු දිගුවේ ගුණ වර්ගය මොකද්ද පුතේ?
Excel teacher.
හරියටම හරි. ඊළඟ එකත් අපි හොඳින්ම හඳුනන එකක්. නමුත් මගේ දරුවෝ තවම ප්‍රායෝගිකව භාවිතා කරන්න නැති වුණාට මේවා දැකලා ඇති නේද? ඔව්. PPTX.
PowerPoint teacher.
ඔව්. PowerPoint කියන යෙදුම් මෘදුකාංගයේ extension එක, file extension එක. ඒ කියන්නේ ගුණ දිගුව තමයි PPTX. ඊළඟට මම දීලා තියෙන්නේ ACCDB කියන එක. මෙන්න මේ ගුණ දිගුව නම් ඕගොල්ලන් භාවිතා කරලා අඩුයි නේද? ඕ ප්‍රායෝගික භාවිතයේ දරුවන්ගේ ඩේටාබේස් එහෙමත් නැත්නම් දත්ත සමුදාය කියන එක භාවිතා වෙනවා අඩුයිනේ. ඉතින් මෙන්න මේ ගුණ දිගුව අදාළ වෙන්නේ මොන ගුණ වර්ගයටද කියලා හඳුනගත්තද?
ඔව් ටීචර්, ඇක්සස්.
ඔව්, ඇක්සස් කියන යෙදු මෘදුකාංගයට තමයි මෙන්න මේ ගුණ දිගුව භාවිතා වෙන්නේ. ඔව් දුවේ පුතේ, අපි ඊළඟට බලමු ගොනු හා ෆෝල්ඩර මෙහියුම්. ඒ කියන්නේ දැන් අපි ගොනු හඳුනාගත්තා, ගොනු බහාලුම් ගැන හඳුනාගත්තා. ඊළඟට ගොනුවක නම කියන්නේ මොකද්ද? ගොනුවක වර්ගය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් ගත්තනේ. දැන් අපිට පුළුවන්නේ ගොනුවක් නිවැරදිව හඳුනාගන්න ඒකේ ගොනු වර්ගය සහ ගොනු දිගුවෙන් නේද? ගොනු දිගුව දැක්කාම ගොනු වර්ගයන්, ගොනු වර්ගය කිව්වාම ගොනු දිගුව ගැනත් යම් අදහසක් මගේ දූල පුතාලට ලැබෙන්න ඇති. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ ගොනු හා ෆෝල්ඩර මෙහියුම්. ගොනුවක් අපි භාවිතා කරද්දී මොනවද ඒකට කරන්න පුළුවන් දේවල්? අපිට පුළුවන් ගොනුවක් පිටපත් කරන්න, අලවන්න. ඒ කියන්නේ අර කලිනුත් පුතා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නේද, මොකද්ද මේ කපනවාලවනවා කියලා? අන්න ඒ වගේ කොපි පේස්ට්. අන්න ඒ වගේ වචන වලින් කිව්වාම මගේ දූල පුතාලට හොඳටම මතකයිනේ. තවත් දෙයක් තමයි මේ ගොනුවේ හෝ ෆෝල්ඩරේ නම වෙනස් කරන්න අපට අවස්ථාව දෙනවා. ඒ වගේම ගොනුව කපලා අලවන්න, කොපි කළා එහෙමත් නැත්නම් පිටපතක් අරගෙන වෙනත් ස්ථානයක ස්ථාපනය කරන්න. ඒ විතරක් නෙමෙයි මේ ගොනුව හෝ ෆෝල්ඩරය මකලම දාන්නත් අපිට අවස්ථාව දෙනවා. ඔව්, මගේ දූල පුතාලට දැන් ප්‍රශ්නයක් එන්නේ නැති මම කලිනුත් කිව්වා වගේ මේ මකපු ගොනුවක් හෝ ෆෝල්ඩර් එකක් නැවත ලබා ගන්නේ කොහොමද කියලා. ඔව්, මේ මැකුවට පස්සේ ගොනුවක් ෆෝල්ඩරයක් නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට පුළුවන් රීසයිකල් බින්. රීසයිකල් බින් කියන එකත් ෆෝල්ඩර් එකක්. අන්න එතනට ගිහිල්ලා අපේ මැකිලා තියෙන ගොනුව තෝරලා රයිට් ක්ලික් කරලා රීස්ටෝ කියන විධානය ලබා දෙන්න. එතකොට කලින් ෆයිල් එක තිබිච්ච තැනටම මේ ෆයිල් එක නැවත ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් මගේ දූල පුතාලට මේ මෙහියුම් පද්ධතිය කියන පාඩමින් මේ පාඩම් කොටස් කිහිපයෙන්ම බොහෝ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. තවත් එක කාරණයක් ගැන මම කතා කරන්නයි යන්නේ. ඒ තමයි මේ දෘඩතැටිවල කාර්යභාරයන් එහෙමත් නැත්තන් දෘඩතැටියේ වෙනස්කම් සිද්ධ කරන්න මෙහියුම් පද්ධතිය අනුව සිද්ධ වෙනවා කියලා මම කලින් කිව්වනේ. ඒ කියන්නේ මෙහියුම් පද්ධති වර්ගය අනුව එක් එක් උපයෝගීතා මෘදුකාංගවල ක්‍රියාවලියේ අවශ්‍යතාවය තීරණය වෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් තමයි Windows වලදී දුරටැටියේ ප්‍රතිභාගීකරණය. දුරටැටියේ ප්‍රතිභාගීකරණය අවශ්‍ය වෙන්නේ Windows මෙහෙයුම් පද්ධතිය තුලදී විතරයි. මොකද එයා තමයි තමන්ට ලැබෙන ෆයිල් එකේ ප්‍රමාණය වැඩි වෙන්න ඒකෙන් කොටසක් කඩලා වෙන තැනක ගිහින් තැම්පත් කරන්නේ. Linux මෙහෙයුම් පද්ධතිය එහෙම කරන්නේ නැහැ. වැඩි වෙන කොටසත් එක්කම එකතු වෙලා එකම ෆයිල් එකක් විදිහට වෙනත් තැනක ගිහිල්ලා ප්‍රතිස්ථාපනය වෙනවා. අන්න ඒක නිසා Linux මෙහෙයුම් පද්ධතිය යටතේ අවශ්‍ය වෙන්නේ නැහැ තැටි ප්‍රතිභාගීකරණය, disk fragmentation. ඉතින් ඒ වගේම තමයි Windows වලදී Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා වෙන පරිගණකයක දුරටැටියේ පංගු හඳුනා ගැනීම. ඒ කියන්නේ disk partition identification කියන එක. අන්න එතෙන්දී Windows හඳුනා ගන්නවා දුරටැටියේ පංගු C, D, E ආදී වශයෙන් drivers විදියට එක එක දාවක විදියට. නමුත් Linux කියන මෙහෙයුම් පද්ධතිය යටතේ එයා හඳුනාගන්නේ නැහැ මෙන්න මේ C, D ආදී වශයෙන් දාවක. එයා මේ hard disk එකේ තියෙන partition, ඒ කියන්නේ පංගු පමණක් නෙමෙයි. ඒකට සම්බන්ධ කරන, ඒ කියන්නේ පරිගණකයට පිටතින් සම්බන්ධ කරන ඕනම දාවකයා ෆෝල්ඩර් එකක් විදිහට තමයි හඳුනගන්නේ. ඉතින් දරුවනේ, Linux කියන මෙහෙයුම් පද්ධතිය යටතේ භාවිතාවන පරිගණකයක අපිට දක්නට ලැබෙන්නේ නැහැ C, D ආදී වශයෙන් දාවක. ඔන්න ඔය ගැන තමයි අවසානේ ක්‍රියාකාරකමින් මගේ දූල පුතාලට මම දීලා තියෙන්නේ. මේ වගුවේ ස්තැන් පිරෙව්වාම මගේ දූල පුතාලට විභාගයේදී වැදගත් කරුණු වෙනමම ලියාගෙන පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සටහනම නැවත බලා ගන්න පුළුවන්. රුහුණු ගුරු ගෙදරත් එක්ක එකතු වෙලා ඉන්න මගේ දූල පුතාලට තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ පාඩම් මාලාව යටතේ අපි අද වෙනකන් මේ දවස් කීපය තුල කතා කරේ මෙහෙයුම් පද්ධතිය කියන පාඩම 10 ශ්‍රේණිය පෙළ පොතේ 5 ඒකකය. ඉතින් මගේ දූල පුතාලත් එක්ක අපි කතා කරපු දේවල් නැවතත් මතක් කරගනිමුකෝ. මෙහෙයුම් පද්ධතියක් තමයි පරිගණකය ක්‍රියාත්මක කළ විගසම, ක්‍රියාත්මක වන ප්‍රධානම මෘදුකාංගය. ඒ කියන්නේ පරිගණකයක් ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍යම මෘදුකාංගය තමයි මෙහෙයුම් පද්ධතිය. ඒක අයිති වෙන්නේ මෙහෙයුම් මෘදුකාංග ගණයට. ඒ වගේම තමයි පරිගණක ස්ථාපනය කළ සියලු යෙදුම් මෘදුකාංග ක්‍රියාත්මක වෙන්නේ මේ මෙහෙයුම් පද්ධතිය මත. ඒ කියුවේ මෙහෙයුම් පද්ධතිය තමයි යෙදුම් මෘදුකාංග වලින් වැඩ කරගෙන යන්න පුළුවන් විදිහේ යටිතල පහසුකම සකස් කරලා දෙන්නේ. පරිශීලකයාට පරිගණකයත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය පහසුකම මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත මගින් සකස් කරලා දෙනවා. ඒ කියුවේ දැනට භාවිතා වෙන අතුරු මුහුණත් වර්ග දෙකක් ගැනත් අපි කතා කළානේ. ඔව්, අතීතයේ භාවිතා වුණේ අපි ඉගෙන ගත්තා අතුරු මුහුණත් වර්ග දෙකක් පිළිබඳ. අතීතයේ භාවිතා වුණා විධාන පේළි අතුරු මුහුණත. ඒ වගේම තමයි වර්තමානයේ අපි ඕගොල්ලන් භාවිතා කරන පරිගණකවල තියෙන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්. ඒ වගේම තමයි විධාන පේළි අතුරු මුහුණතට වඩා චිත්‍රක පරිශීලක අතුරු මුහුණත පරිශීලකයාට ගොඩක් සමීපයි. ඒ කියන්නේ කාර්යක්ෂමයි, සිත් ඇද ගන්නාසුලුයි. අන්න ඒ වගේ ලක්ෂණ දැන් භාවිතා වෙන අතුරු මුහුණත්වල දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඒක පරිශීලක, බහු පරිශීලක, බහු කාර්ය, තත්ත්‍ය කාල කියලා මෙහෙයුම් පද්ධති වර්ග කීපයක් අපි හඳුනගත්තා. අපි කතා කළා ඒක පරිශීලක කියන්නේ එක් වරකට එක් විධානයකට පමණක් පිළිතුරු ලබා දෙන මෙහෙයුම් පද්ධති. බහු පරිශීලක කියන්නේ එකම වෙලාවේ ගොඩක් පුද්ගලයින්ට ප්‍රතිචාර දක්වන්න පුළුවන් මෙහියුම් පද්ධති. බහුකාර්ය කියලා කියන්නේ බහුකාර්ය මෙහියුම් පද්ධති කියලා කියන්නේ වර්තමානයේ ඕගොල්ලෝ අපි ගොඩක් වෙලාවට භාවිතා කරන එකම වෙලාවේ කාර්යයන් කිහිපයක් එකවර කරගන්න පුළුවන් මෙහියුම් පද්ධති. ඒ වගේම තමයි තාත්‍යකාල. ATM යන්ත්‍රයක් දැකලා තිනේ ගොඩක් අය පරිශීලනය කරලත් ඇති. අම්මා තාත්තා එක්ක ගිහිල්ලා නේද? ATM යන්ත්‍රවල, ගණක යන්ත්‍රවල භාවිතා වෙන්නේ මෙන්න මේ රියල් ටයිම් OS. එහෙමත් නැත්නම් තාත්‍යකාල මෙහියුම් පද්ධති. ඒ වගේම තමයි දුවේ පුතේ අපි කතා කළා මෙහියුම් පද්ධතිවල පවතින උපයෝගීතා වැඩසටහන් පිළිබඳව. අපි කිහිපයක් සවිස්තරාත්මකව විස්තර කළා. මතකද? පංගු බෙදීම, ආකෘතිකරණය, ප්‍රතිභාගීකරණය ගැන. ඔව්. ඊළඟට උපස්ත මෘදුකාංග, තැටිසු පරීක්ෂණය, කාර්ය කළමනාකරු, ඒ වගේම පද්ධති දෝෂ නිශ්චය කිරීමේ මෙවලම්, ප්‍රතිවෛරස මෘදුකාංග, දත්ත හා ගුණ පිටපත් තබා ගැනීම, තැටි බෙදීම ආදී වශයෙන් උපයෝගීතා වැඩසටහන් රාශියක් පිළිබඳව අපි පාඩමේදී සාකච්ඡා කළා. ඒ වගේමයි දූල පුතාලට ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. අපි කතා කළා කලින් භාෂා පරිවර්තක ගැන. භාෂා පරිවර්තක නූතන වර්ග දෙකක් ගැන අපි කතා කරා. ඒ තමයි කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර්. මෙන්න මේ භාෂා පරිවර්තක පිළිබඳ 11 වසරේදී අපි තවත් දුරටත් අධ්‍යයනය කරනවා. නමුත් මෙන්න මේ සාරාංශයත් මතක තියාගන්නකෝ. සම්පාදකය විසින් අපි නිර්මාණය කරන වැඩසටහන සම්පූර්ණයෙන්ම පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදිහේ යන්ත්‍ර භාෂාව බවට එකවර පරිවර්තනය කරනවා. හැබැයි අර්ථ විඤ්ඤාසකය, ඒ කිව්වේ ඉන්ටර්ප්‍රිටර් කියන භාෂා පරිවර්තකය අප සකස් කරපු වැඩසටහන පේලියෙන් පේලියට තමයි පරිවර්තනය කරන්නේ යන්ත්‍ර භාෂාව බවට. ඉතින් මගේ දූල පුතාලට මේව පිළිබඳව විස්තර ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඒ වගේම අපි කතා කළා ගොනු පිළිබඳ. ගොනු සහ ගොනුවල මෙහියුම් පිළිබඳව අපි කතා කරා. ඒ වගේම තමයි ගොනුවක කොටස් දෙකක් තියෙනවා. ගොනු නාමය සහ ගොනු දිගුව. ගොනු දිගුවෙන් ගොනු වර්ගය හඳුනා ගන්න හැටි මන් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කළා, මතක ඇතිනේ? ඔව්. ඉතින් තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පාඩම් මාලාව යටතේ මිහියුම් පද්ධතිය කියන පාඩම ගොඩාක් වැදගත් පාඩමක් කියලා මගේ දූල පුතාලට හොඳින්ම අවබෝධ වෙන්න ඇති. සමුගෙන යන්න කලින් මතක් කරන්න තියෙනවා තවත් විශේෂ පණිවිඩයක්. ඒ තමයි මගේ දූල පුතාලට මේ පාඩම පිළිබඳව ලබාගනිපු දැනුම හොඳින් මතකද කියලා බලාගන්න ක්‍රියාකාරකම් සිදු කරලා ඔන්ලයින් හෝ බාගත කරගෙන එම ක්‍රියාකාරකමේ පිළිතුරු එවෙලේම ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් විදිහේ වැඩසටහන දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සකස් කරලා තියෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිලා spedu.sch.lk කියන එක ක්ලික් කරාම ලැබෙනවා ඩිජිටල් පැලැට්. අන්න එතනට ගිහින් ක්ලික් කරාම දකුණු පළාත් තොරතුරු තාක්ෂණ බ්ලොග් අඩවියේ Ultimate ICT කියන තැන ක්ලික් කරාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ක්‍රියාකාරකම් කීපයක්ම. මෙන්න මේ ප්‍රශ්න පත්‍ර, කෙටි ප්‍රශ්න පත්‍ර, ඒවට පිළිතුරු සපයලා ඒ වෙලාවෙම ඕගොල්ලන්ගේ පිළිතුරු ඇගීම සිද්ධ කරන නිසා මගේ දූල පුතාලට මේ පාඩම පිළිබඳව දැනුම තමන්ටම පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, මේ පාඩමත් එක්ක එකතු වෙලා මාත් එක්ක වැඩ කරගෙන ආපු මගේ දුවල පුතාල සියලු දෙනාටම ආයුබෝවන්.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.488.1.488 0.7.0.488.1.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර